ਸਾਹ ਬਣਾ ਦਿਆ ਪਾਤਰ ਨੂੰ ਵਾਸਨਾਵੰਤ ਕਾਰਮਿਕ ਆਪਣੀ ਆਪੀ ਅੱਜ ਉਦੈਸ਼ ਮੈਂ ਪਤਾ ਹਾਂ ਆਪੀ ਕਥਾ ਕਲਾਈ ਗਿਣ ਗਤਾ ਆਪੀ ਭਾਵਨਾ ਕਰਨ ਉਹਨ ਕੁਹਮਦ ਭਾਵਨਾ ਕਰਨ ਵਾ ਕਿਆਨ ਮੁਕੰਦ ਭਾਵਨਾ ਕਰਨ ਵਾ ਕਿਆਨ ਤੈਨ ਯਦਿਨਿ ਮਨਵਦ ਇਹ ਟੈਂਗਲ ਆਪੀ ਸਿਹਿਯ ਨੁਵਨ පවත්වන්නේ කොහොමද කියන කාරණාවන් ටික අපි ටිකක් පැහැදිලි කරගත්තා. එක වරක් ශ්‍රවණය කළ පමණකින් නම් මේ කියපු දේවල් ටික වැටහෙන්න විදිහක් නැහැ බොහෝ දෙනෙකුට. නැවත නැවත කීප වතාවක් මේ දේශනාව සවන් දුන්නොත් බොහොම උපකාර වේවි. ඒ විතරක් නෙවෙයි පුළුවන් තරම් අපි ළඟ තියෙන අපි ගත්ත අදහස් මොහොතකට හරි පැත්තකට කරලා අලුතෙන්ම මම ධර්මයක් ඉගෙන ගන්නවා කියන තැන ඉඳගෙන මේකට සවන් දුන්නොත් වඩාත් ඉක්මනින් මේ කියන දේ පිළිබඳව වැටහීමක් ලබන්න පහසු වෙනවා. ඉතින් දැන් අපි කතා කළා අපට ලැබෙන අරමුණ සමත වශයෙන් වඩන්නේ කොහොමද කියලා. ඊළඟට අපට තියෙන්නේ මේ තුල යෙදෙන විදර්ශනාමය පැත්ත සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨිය ලෝකෝත්තර මාර්ගයේ දිශාවට ඒ තුලම අපේ අවධානය යොමු කරන්නේ කොහොමද කියන අදහසයි මේ කෙටි වෙලාවේදී පැහැදිලි කරලා දෙන්න අදහස් කරන්නේ. අපි නිදර්ශනයක් පෙන්වුවා පඹේ කැටි තැනක මිනිස්සෙක් කියන අදහසක් උපදිනවා. මේ මිනිස්සයා කියන අදහස උපන්නාම ඊට සාපේක්ෂකව මිනිස්සයාගේ ගුණාගුණ ලක්ෂණ අවලක්ෂණ ගැන කතා කරනවා කියලා. ඒ වගේම තවත් පුංචි නිදර්ශනයකින් මම පටන් ගන්නවා ඊට වැඩි දහමක් තේරුම් කරලා දෙන්න. අපි හිතමු අපි චිත්‍ර සටහන් කීපයක් අඳිනවා. එක චිත්‍රයක එක තැනක අපි අඳිනවා මුලා. තව චිත්‍රයක අඳිනවා කඳා. තවත් තැනක අඳිනවා අතු. තවත් තැනක අඳිනවා ඉති. තවත් තැනක අඳිනවා කොළ. දැන් මුලක් තියෙනවා, කඳක් තියෙනවා, අතු තියෙනවා, ඉති තියෙනවා, කොළ තියෙනවා මේ චිත්‍රේ. හැබැයි මේ ටික වෙන් වෙන්ව තියෙන්නේ. මේ ටික වෙන් වෙන්ව තියෙනකොට අපි දකින විදිහ වෙනස්. දැන් අපි මේ ටික එකතු කරනවා. මුලට එකතු කරනවා කඳ. කඳට එකතු කරනවා අතු. අතු වලට එකතු කරනවා ඉති. ඉති වලට එකතු කරනවා කොළ. දැන් මොකද්ද මෙතන තියෙන්නේ? ගහ. ගහක් තියෙනවා. දැන් මුල ගහද නෑ. මුල ගහ නෙවෙයි මුල මුල කියන ගණේට යනවා. කඳ ගහද නෑ. කඳක් ගහ නෙවෙයි ගහ. කඳ කඳ යන ගණේට යනවා. අතු ගහද නෑ. ඒක අතු අතුවේ යන ගණේට යනවා. ඉති ගහද ඉති ඉතියේ යන ගණේට යනවා. කොළ ගහද නෑ. ඒ කොළ පොළේ ගණේට. දැන් මෙතන තියෙන්නේ මොනවද? ගහක් නොවන මුල කඳ අතු ඉති කොළ කියන අවයව ටික. දැන් එකතු කළාම මේ ටික අපිට හම්බුණා මොකද්ද? ගහ. දැන් ගහ කොහේද හටගත්තේ? දැන් ගහ කොහෙද තියෙන්නේ? දැන් අර එකතු කරපු අවයව ටිකට අර මුල කඳ අතු විත්ති කොළ කියලා එකතු වෙච්ච ටිකට තියෙනවද අදහසක් මම ගහ වෙමි කියලා? නෑ. ගහ කියන අදහස උපන්නේ කොහෙද? තමා තුල. අර වගේ අවයව කොටස් ඇති තැනක චිත්‍ර පහක් ඇති තැනක ගහ කියන අදහසක් උපන්නේ අපිට. දැන් මේ ටික අපි එකතු කරන්න කලින් ගහ කියන අදහසක් උපන්නේ නැහැ. මේ අවයව තුල ඒ චිත්‍ර තුල ගහ කියන අදහසක් තිබුණේ නැහැ. එහෙනම් දැන් හොඳට බලන්න ඕන මේක. මේ කියන්නේ ලොකු ගැඹුරු ධර්මයක්. මේ සරල නිදර්ශනයත් එක්ක හොඳට ධහම ගැන හිතන්න එපා, නිදර්ශනය ගැන තේරුම් ගන්න බලන්න. දැන් එතකොට ඔන්න ගහක් නොවන මුල කඳ අතු ඉති කොළ මේ ටික එකතු වෙච්ච තැන එකතු වුණාට පස්සේ ගහ කියන අදහස උපන්නා. දැන් ගහ කියන අදහසද ඉස්සෙල්ලා උපන්නේ අර අවයව ටිකද ඉස්සෙල්ලා උපන්නේ? අවයව ටික ඉස්සෙල්ලා උපන්නේ, ගහ කියන අදහසයි පස්සේ උපන්නේ. දැන් ඔන්න ඔය අවයව ටිකක් නොදන්නේ නම් කඳ කිය ගහ කියන අදහස උපන්නේ කොහෙද කියලා නොදන්නේ නම් ඒ දෙපැත්තම නොදන්නා කම මත ලොකු වරදක් වෙනවා. මොකද්ද? අර ඔක්කොම ටික ගහට අයිති වෙනවා. දැන් කොළ ගහේ, ගහේ කොළ. අතු කාගේද? ගහේ. ඉටි කොහේද? ගහේ. කඳ කොහේද? ගහේ කඳ. ගහේ මුල. දැන් බලන්න ගහ කියන අදහස උපන්නේ අන්තිමට. ඒ වුණාට දැන් පුතා තාත්තා වෙලා නේද? ගහ කියන අදහසත් උපන්නේ අන්තිමට. ඒ වුණාට සියල්ලේ හිමිකරුව බවට පත් වෙලා. ගහේ කඳ, කහේ මූල, ගහේ අතු, ගහේ ඉති, ගහේ කොළ. දැන් ගහ කියන අදහස තමා තුල ඉපදිලා ඒ උපන් අදහසෙන් උපන් දෘෂ්ටියෙන් මේ දිහා බලනකොට ගහට අයිති දේවල් බවට පත් වෙලා මේ අවයවට. එතකොට මේකේ ප්‍රධාන මොකක්ද? අවයව ටිකද ගහ කියන අදහසද බලවත් වෙලා තියෙන්නේ? ගහ කියන අදහස බලවත් වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඔය වගේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඥාන කියන ටික මමවත් සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් නොවන ධර්මතා. මේ ධර්මතා ටික එකට එකතු කළාම මම කියන, සත්ව කියන, පුද්ගල කියන අර ගහ කියන අදහස උපන්නා වගේම අදහසක් උපදිනවා. දැන් අර අවයව ටිකේ ඇත්ත යථාර්ථයක් නොදන්නේ නම් මේ මිනිස්යා සත්‍යය කියන අදහස උපන්නෙත් මෙහෙ කියලා නොදන්නේ නම් ඊළඟට වෙන්නේ මේ දෙක එකතු වෙනවා. ඊළඟට මොකද කරන්නේ? මගේ හිස, මගේ අත්, මගේ පා, මගේ කඳ, මගේ බඩ, මගේ පිට, මගේ බෙල්ල, මගේ දත්. ඒ විතරක් නෙමෙයි, මේකේ හැදෙන කැක්කුණුත් මගේ වෙනවා. ඔළුවේ කැක්කුමත් මගේ, බඩේ කැක්කුමත් මගේ, හොඳ කැක්කුමත් මගේ, දන හිසේ කැක්කුමත් මගේ, ඔක්කොම මගේ වෙනවා. දැන් අන්න බලන්න අර නිදර්ශනය හොඳට තේරුම් ගන්න පුළුවන් නම් ගහක් නොවන, ගහක් නොවන හේතු කාරණා ටික එකතු වෙච්ච තැන ගහ කියන අදහසක් හිතක උපන්නා. ඒ හිතේ උපන් අදහස, දෘෂ්ටිය උච්චර බලවත් වුණාද අර ඔක්කොම ගහ උපදින්න හේතු වෙච්ච කාරණා ටික. ගහ කියන අදහස උපදින්න හේතු වෙච්ච උපකාර වෙච්ච ධර්මතා ටික ඔක්කොම අයිතිකාරය බවට පත් කරගත්තා. ඒ වගේ අපිටත් මෙන්න මේ රූපාදී ස්කන්ධ ඇති තැනක මමය මගේය සත්‍යයයි පුද්ගලයයි කියන අදහසක් උපදිනවා. ඒ අදහස කොහේද උපන්නේ කියලා ඔය සංඛාර කියලා කියන උතන්ට උපදිච්ච අදහසෙහි ස්වභාවයත් ඒ අදහස උපදින්න හේතු වෙච්ච කාරණා ටිකත් මේ දෙපැත්ත නොදන්නා කම මත ඊළඟට පියවරේදී මට අයිති සත්‍යයට අයිති දේවල් බවට පත් වෙනවා. පඹේක ඇති තැන මිනිසියෙක් කියලා අදහසක් උපන්නාම අන්න මිනිසයා ඔළුව වනනවා. මුට්ටිය හෙලවෙනවා පේන්නේ මිනිසයා ඔළුව වනනවා. මිනිසයාගේ අත්සොල වෙනවා. මිනිසයා විදිනවා. පඹේක තියෙන්නේ මිනිසයා කියන අදහස උපන්නාම පේන්නේ එහෙම. ඒ වගේ දැන් ඔන්න අපටත් මෙන්න මේ වගේම සත්ව නොවන පුද්ගල නොවන ආත්ම නොවන මම නොවන ධර්මතා කීපයක් තියෙනවා. අපි ඒවට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියලා මේ නම් කරන දක්වන දේ එකක්වත් සත්ව නෙවෙයි පුද්ගල නෙවෙයි ආත්ම නෙවෙයි. අපි උදාහරණයක් ඇටියට අරගෙන අපි එකක් විමතලා බැලුවොත් රූපය. දැන් රූපය කියලා ගත්තාම අපි මේ කය මම මගේ කියන අදහස උපදවගෙන තියෙනවා. දැන් අපි බැලුවොත් මම මගේ කියලා ගත්ත මේ කය අපි බෙදලා බැලුවොත් කෙස්ද මම, ලොම්ද මම, නියද මම, දත්ද මම, හමද මම, මසද මම, නහරද මම, ඇටකටුද මම, ඇටමිදුළුද මම, බඩවැල්ද මම, මේ විදිහට ලේසරවද සෙන්සොටුද කියලා බෙදාගෙන බැලුවොත් ඔන්න අපට මම මගේ නොවන කුණුප කොටස් ටිකක් හම්බ වෙනවා. හුඟක් දෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා වැරදි උත්තරයක් ගන්න වෙන මෙතනදී දෙතිස් කුණුපටික බලලා අවසාන උත්තරය ගන්නවා සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, කෙනෙක් නෑ, මමෙක් නෑ කියලා. මොන භාවනා කරලා කවුරු හරි මේ උත්තරය ගත්තනම් හිටි තැනට වඩා භයානක අනතුරුදායක තැනකටයි ගිහිල්ලා තියෙන භාවනාවේ. හිටියේ සාසද්ද දෘෂ්ටියේ නතර වෙලා තියෙන්නේ උච්ඡේද දෘෂ්ටි. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ සග්ගාවරණ මග්ගාවරණ ස්වර්ගයත් මාර්ගයත් දෙකම ආවරණය වෙච්ච තැන. සාස්ත්‍රත දෘෂ්ටිය කියන්නේ මාර්ගය ආවරණයයි, ස්වර්ගයට නිවනට සුගතියට මඟ වෙහිලා නැහැ. හිටි තැන හොඳයි ගිය තැනට වඩා. ඒ නිසා මේ ශාසනයේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් කෙනෙක් ඇත හෝ නැත කියන අන්ත දෙක භාවිතා කරන්නේ නැහැ. අපට මැදුම් පිළිවෙත හම්බ වෙන්න ඕන මජ්ජේ. මැදුම් පිළිවෙත අපට හම්බ වෙන්න ඕන මේ අන්ත දෙකට නොඇටි. එතකොට අපි ඇත්ත හොයාගන්න ඕන එතනේ. දැන් අපි රූපය මේ විදිහට බැලුවා කියනකො දෙතිස් කුණක. එතකොට අපට හම්බ වුණා සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන, කොහොමටවත් එසේ ගත නොහැකි කොටස් 32ක් කියලා. එතකොට දැන් පුද්ගලයේ දකින්න වෙන්නේ මේ බඳු තැනක නේද? මෙයාගේ නුවණ වැඩුණා. මෙහෙම තියෙන තැනක සත්ව නුවණ, පුද්ගල නුවණ, මේ බඳු අවයව ටිකක් ඇති තැනක මිනිසියෙක් කියන අදහසක් ඉපදිලා නේද? අන්න මිනිසියෙක් කියන අදහසක් ඉපදිලා නේද කියන තැනට ආවත් භාවනා කරලා යාගේ අදහස හරි. එයාට යන්න පාර තියෙන පාර වැහිලා නැහැ. එයාට එතකොට තියෙන නුවණක් තියෙන්නෙ මෙන්න මේවා. මෙහෙම තැනක මෙහෙම දෘෂ්ටියක් උපදිනවා. අර අවයව ඇති තැන අපිට ගහ කියන අදහස උපන්නා වගේ මෙන්න මේ බඳු අවයව ටිකක් තියෙන්නේ. ඒවා එකක්වත් සත්ත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන ධර්මතා. ඒ බඳු තැනක මෙහෙම අදහසක් ඉපදිලා නේද මම මගේ සත්ත්වයා පුද්ගලයා. එයාට පවතින ධර්මතාවයයි ඒ ධර්මතාවයේ ඇතිතතු නොදන්නාකම මත ගොඩනැගෙන සංකල්පය දෘෂ්ටියයි දෙක වෙන් වෙලා පේනවා. තවදුරටත් කෙනෙකුට පුළුවන් මේ ටික වෙන් කරලා බලන්න. කෙස් කියන්නේ මොකද්ද? කෙස් කියන්නේ මොකද්ද? ඒක බලනකොට පේනවා මේ ඒක අපි කඩලා සියුම් කරලා විශ්ලේෂණය කරලා බැලුවොත් අපි හිතුව අපි ධර්ම විද්‍යාව තුළ ධාතු කියන වචනයට නොගින් පරමාණු කියන තැනට ගියා කියලා. පරමාණු රාශිය මෙතන තියෙනවා. පරමාණු රාශියක් ඇති තැනක කෙස් කියන නමක් තියෙනවා. එතකොට කෙස් කියන්නේ නමක්, දෘෂ්ටියක්, අදහසක්. තියෙන්නේ පරමාණු. ලොම් කියන තැනක් බලනවා අපි විද්‍යාත්මක විද්‍යාගාරයක පරීක්ෂා කරලා බලනවා. තියෙන්නේ පරමාණු එතන. නමක් තියෙනවා ලොම් කියලා. පරමාණුවට නම ඇති නෑ. නම අනික පරමාණු අනික කොන්න වෙන් වෙනවා. ওই විදිහට නිය ධම්මස් ওই විදිහේ විශ්ලේෂණයක් කරලා බලනවා. හැම තැනකම තියෙන්නේ පරමාණු. හැමතැනකම තියෙන පරමාණුව. හැබැයි ඒ පරමාණුව රාශි වෙච්ච ආකාරයේ හැඩය වෙනස්. කෙස් කියන තැන තියෙන හැඩයට වඩා වෙනස් ලොම් කියන තැන තියෙන හැඩය. ලොම් කියන තැන තියෙන පරමාණු රාශිගත වීමේ හැඩයට වඩා වෙනස් නිය කියන තැන. නිය කියන තැන තියෙන හැඩයට වඩා වෙනස් දත් කියන තැන, හම කියන තැන, මස. එකිනෙකට තියෙන්නේ පරමාණුවමයි, එහි පිහිටීමේ හැඩය විතරක් වෙනස්කමක් තියෙනවා. ඔන්න ධාතුව දන්නවා, පරමාණුව දන්නවා, පරමාණුවේ නානත්වය දන්නවා. ධාතුව දන්නවා, ධාතුවේ නානත්වය දන්නවා. මේ තියෙන්නේ පරමාණුවමයි හැමතැනම. හැබැයි මෙන්න මේකේ පිහිටීම හැඩය සලකුණ විතරක් වෙනසක් තියෙනවා. දැන්ගෙනකොට එකම පරමාණුවට එකම ධාතුවට නම් ගොඩක් තියෙනවා. මේ පරමාණුවට කෙස් කියනවා, මේ පරමාණුවට ලොම් කියනවා, මේ පරමාණුවට දත් කියනවා, මේ පරමාණුවට නිය කියනවා, මේ පරමාණු රාශියට හම කියනවා, මේ පරමාණු රාශියට මස් කියනවා, මේ පරමාණු ටිකට එනහර කියනවා, මේ පරමාණු ටිකට ඇටකටු කියනවා, මේ පරමාණු ටිකට ඇට මිදුළු කියනවා. ඔන්න දැන් එයාට හම්බෙන මෙහෙම මෙහෙම තියෙන්නේ පරමාණුනේ. පරමාණු කියල තියෙන තැනක මේ විවිධ නම් ඉපදිලා නේද? අන්න එතනත් තව එයාට හම්බ වෙන නම කියන එක හිස් පවතින මෙහෙම තැන. පරමාණු තියෙන තැනක මේ වගේ විවිධ නම් හැදිලා තියෙනවා. මේ වගේ නම් රාශියක් එකතු කරලා මම හැදිලා ඉන්නවා. ඔන්න එයා මම හැදෙන හැටි හොයාගන්නවා. රූපේ විතරක් තව වේදනා සංඥා සංකාර විඥාන බැලුවේවත් නැහැ. රූපේ විතරක් බලලා තේරුම් ගන්නවා එහෙනම් මම කියන අදහස ඉපදෙර තියෙන මේ කෙසුම් නේද සම්මස් කියන නම් ටික එකතු වෙලා. ඒ නම් ටික හැදිලා තියෙන්නේ මෙන්න මේ පරමාණු ටිකක් ඇති තැනක. හැම තැනම තියෙන්නේ පරමාණු. මේ පරමාණු ටික නමක්, මේ පරමාණු ටික නමක්. එතකොට නමේ බොරුව මිත්‍යාව හෙළි වෙනවා. එකම පරමාණුවට නම් ගොඩක් වෙන අතර තියෙන්නේ මොනවද හැමතැනකම? පරමාණු විතර. යාවන තේරුම් ගත්ත කියනක පරමාණු අපි ධාතුව කියන වචනේ පැත්තකට තියනවා. දැන් හොඳයි අනුන්‍ය කියන බාහිරයි කියන රූපේකුත් ඔය බෙදීමම කළොත්, ඔය විශ්ලේෂණයම කළොත් එතන මොකද්ද හම්බ වෙන්නේ? ඒ තොය උත්තරෙමයි හම්බ වෙන්නේ. තියෙන්නේ මොකද්ද? පරමාණුව. පරමාණුව ඇති තැන විවිධ නම් බැඳිලා තියෙනවා. ඒ නම් ටික එකතු කරලා මේ අනිකාය කියන අප්‍යාය පුද්ගලයාය කියන අදහසක් උපදවගෙන තියෙනවා. දැන් ආධ්‍යාත්මිකයි බාහිරයි කියපු තැන තියෙන පවත්න යථාර්ථය මොකද්ද? පරමාණු. දැන් ඒ පරමාණුවේ මේ පරමාණුවේ වෙනසක් තියෙනවද? ඒ පරමාණුවත් මේ පරමාණුව පරමාණුවමයි. එතකොට පරමාණුව බෙදන්න පුළුවන් මම කියලා අනුන් කියලා? බැ, පරමාණුව බෙදන්න බැ. එහෙනම් මම කියලා අනුන් කියලා බෙදිලා තියෙන්නේ කොහොමද? අනේට උත්තරයක් දැන් හම්බෙන වෙනියම් පරමාණු ඇති තැනක පරමාණුවේ නානාවිධ හැඩයට නානත්වයට මේ එක එක නම් පනවලා තියෙනවා. මේ නම් ටික එකතු කරලා මම සත්‍යය කියන අදහසක් දෘෂ්ටියක් ඉපදිලා තියෙනව නේද? අන්නයට උත්තරයක් හම්බ වෙනවා. මෙබඳු ධාතුවක් ඇති තැනක, මෙබඳු පරමාණුවක් ඇති තැනක මමයේ සත්‍යයේ පුද්ගලයායි කියන්නේ දෘෂ්ටියක් සංකල්පයක් නේද? දැන් අපි බැඳිලා ඉන්නේ මේ දෘෂ්ටියෙන් නේද? මේ පරමාණුව මම මගේ වෙලා, අර පරමාණුව අනුන් වෙලා, අනුන්ගේ වෙලා මේ පරමාණුවක් බෙදාගෙන තියෙන්නේ මේ වරද මත නේද කියන එයා සත්‍ය වටහා ගැනීමක් දැකීමක් යම් සම්මතයේ මත එයා ඉදිරියට ගිහිල්ලා යම් වැටහීමක් ලබනවා. එතකොට එයාට පේනවා නම් රූපය මමවත් මගේවත් මගේ ආත්මය කියලාවත් ගන්න බැරි තැනක් නේද? පරමාණු මම වගේ නම් ඉතින් බාහිරයේ තියෙන පරමාණු ඒවත් මම වගේ වෙන්න ඕන. අනිත් තැනක් තියෙන පරමාණු මම වගේ වෙන්න ඕන. එහෙනම් පරමාණු මම වගේ කියලා ගත නොහැකි දෙයක් නේද? ඒ මතකද මේ නම් ටික කොහොමදවත් මම වගේ කියලා ගන්න බැරි හිස් දෙයක් නේද? ඔන්න යා ඒ දෙපැත්ත හඳුනගන්න. ඊළඟට වේදනාවත් සංඥාවත් සංකාරයත් විඥානයත් ඔය විදිහෙම විශ්ලේෂණය කරලා බලන්න. දැන් සැප වේදනාවක් උපදිනවා, ඒක නැති වෙලා දුක් වේදනාවක්. ඒක නැති වෙලා අදුක්කම සුඛ වේදනාවක් උපදිනවා. චක්කු සම්පස්සේ සැප වේදනාවක් ඉපදිලා ඒක නැති වෙලා තව ටිකකින් සෝත සම්පස්සේ දුක් වේදනාවක් උපදිනවා. ඒක නැති වෙලා තව ටිකකින් ඝාන සම්පස්සේ අදුක්කම සුඛ වේදනාවක් උපදිනවා. ඒක කොට බලන මේ වේදනාව කියන්නේ මේ හේතුන්ගෙන් හටගන්නව, හටගත්තැනම මැරෙන. එහෙනම් මැරිච්ච ටිකද සත්‍යය, නූපන් ටිකද සත්‍යය, ඉපද මැරෙන ටිකද සත්‍යය? එහෙනම් මෙතනත් සත්පුද්ගල භාවයක් පනවන්න බෑ. මේ ප්‍රත්‍ය මේ හේතු නිසා, මේ ස්පර්ශ නිසා මෙහෙම එකක් හටගන්නවා. හටගත් තැනම නැති වෙනවා. දැන් රූපද සංඥා ඇති වෙනවා, රූප හඳුනනවා. තව ටිකකින් ඒක නැති වෙලා ශබ්දයක් හඳුනනවා. තව ටිකකින් ඒක නැති වෙලා ගන්ධයක් හඳුනනවා. සංඥාව වෙනස් වෙනවා. එහෙනම් මැරුණ දේ සත්‍ය පුද්ගලයා වෙන්නත් බෑ, නූතන් ටික සත්‍ය පුද්ගලයා වෙන්නත් බෑ. දැන් මේ ඉපදিলা නිරුද්ධ වෙන සංඥාව සත්‍ය පුද්ගලයා වෙන්න. මේ විදිහට දැන් රූප ගැන හිතනවා, ශබ්ද ගැන හිතනවා, ගන්ධ ගැන හිතනවා. දැන් රූපය ගැන හිතනවා. තව ටිකකින් ඒක නැති වෙලා ශබ්දයක් ගැන හිතනවා. තව ටිකකින් ඒක නැති වෙලා ගන්ධයක් ගැන හිතනවා. තව ටිකකින් ඒක ගැන නැති වෙලා ස්පර්ශයක් ගැන හිතනවා. පහස ගැන හිතනවා. එතකොට මේ හිතනවා කියන කාරණාවත් එකින් එකට වෙනස් වෙන බවක් තියෙනවා. එහෙනම් එතන මැරිච්ච ටිකට සත්‍යය කියන්නත් බෑ, නූපන් ටිකට සත්‍යය කියන්නත් බෑ. හටගත්ත දේ මැරෙන බවක් තියෙනවා. එතන සත්‍යයකට ඉන්නත් බෑ. දැන් රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා. රූප දැනගන්න හිත නිරුද්ධ වෙලා ශබ්ද දැනගන්න හිතක් පහළ වෙනවා. ශබ්ද දැනගන්න හිත නිරුද්ධ වෙලා ගන්ධය දැනගන්න හිතක් පහළ වෙනවා. අනේ මේ හිතක් වෙනස් වෙන ස්වභාවයකින් යුක්තයි. එහෙනම් මෙරිච්ච ටික මෙරිච්ච හිතත් එක්ක සත්‍යයට ඉන්නත් බෑ, නූපන් හිතත් එක්ක සත්‍යයට ඉන්නත් බෑ. ඉන්නවනම් ඉන්න ඕන මේ ඉපද මැරෙන ටිකත්. එහෙනම් මෙතන සත්පුද්ගල භාවයක් පනවන්න බෑ නේද? එහෙනම් මේ බඳු යථාර්ථයක් ඇති සත්පුද්ගල ආත්ම නොවන මේ බඳු ධර්මතා ඇති තැනක මේ සත්පුද්ගල කියන අදහසක් දෘෂ්ටියක් ඉපදිලා නේද කියලා අපි සම්මතයේ මතම පිහිටලා මේ බඳු පරීක්ෂණයක් කරලා බලන්න ඕන. මේ ස්කන්ධයන්ගේ වෙන වෙනම ලක්ෂණ හඳුනගන්න මේ විදර්ශනාවට එන්න කලින් මේ සම්මතය තුල මේ බඳු සොයා බැලීමක් ස්කන්ධ ලක්ෂණ සොයා බැලීමක් කරන්න ඕන. ඒ නිසා ඒක මතක තියාගන්න ඕන. මම දැන් කතා කරන්නේ එතන ගැන නෙමෙයි. දැන් අපට ඍජුවම මෙන්න මේ ටික ඉලක්ක වෙන තැනක් තියෙනවා. අපි කතා කළේ භාවනාවේදී එස්බියා ගත්ත තැනදී අපි කරන්නේ මොකද්ද, කොහොමද කරන්න ඕන කියන තැනදී අපි උදේ පටන් ගත්තේ. අපි එතනයි දැන් විවරණේ කරගන්න ඕන. දැන් බලන්න පින්වතුනි, අපි අපේ ජීවිත කාලය තුල අපි කරන සියලු ක්‍රියාකාරකම් කොටස් හතරකට බෙදන්න පුළුවන්. සියලු වැඩ තියෙන්නේ අපිට කොටස් හතරයි. වැඩ හතරයි තියෙන්නේ අපි. ඔය කොච්චර කිව්වත් මට හරියට වැඩ කියලා. ඔය කොච්චර වැඩ තියෙනවද කිව්වත් තියෙන්නේ කීයද වැඩ? හතරයි. මොනවද ඒ හතර? දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔය ටික හයකට වැඩි වෙනවා. දිට්ඨ කියනකොට හෙන් කරන කාර්යය, සුත කියනකොට කලින් කරන කාර්යය, මුත කියලා කියනකොට නාසය දිව කය තුනමයි තියෙන්නේ. නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒ දැනෙනවා කියන අදහසයි මුත කියන තැනින් තියෙන්නේ. විඤ්ඤාත කියලා කියන්නේ සිතින්ම අරමුණු දැනගන්න. දැන් අපි දිට්ඨ, සුත, මුත කියන ටික පැත්තකට දාලා අපි විඤ්ඤාත කියන තැනින් විතරක් බලමු. ඒක තේරුම් ගත්තාම අනිත් ටික තේරුම් ගන්න පුළුවන්. විඤ්ඤාත කියන්නේ මොකද්ද? දැනගන්නවා. දැනගන්නවා. දැන් දැනගන්නවා කියනකොට මොනවද තියෙන්න ඕනද දැනගන්න? දැන් ඔන්න මම උදාහරණයක් කියන්නම්. අර ගහ කියන අදහස උපදින්න අර අවයව ටික ඔක්කොම එකතු වෙන්න ඕනනේ. ඒ අවයව ටික ඔක්කොම ටික එකතු වෙලානේ ගහ කියන අදහස උපන්නේ. ඒ අවයව එකක් හරි අඩු වුණාද ගහ කියන අදහස උපදිනවද? නෑ. ගහ කියන අදහස උපදින්න පුළුවන් උනේ අර අවයව ටික එකතු වෙච්ච. තවත් නිදර්ශනයක් ගමු. අපි හැම තිස්සෙම බොනවානේ තේ. දැනුත් බිව්වානේ තේ. දැන් තේ එක රසයි කියනවා. තේ එක හරි නෑ කියලා කියනවා. තේ එක බොහොම ගුණයි කියලා කියනවා. අපි තේ එකත් එක්කනේ ඇලෙන්නේ ගැටෙන්නේ. තේ එක කියන්නේ මොකද්ද? සීනිද, තේකොළද, කිරිද, උණු වතුරද? තේ එක මොකද්ද? සීනිත් තේ එක නෙමෙයි. කිරිය තේ නෙමෙයි, උණු වතුරත් තේ නෙමෙයි, තේකොළ තේ නෙමෙයි. එහෙනම් තේ කියන්නේ හොඳයි කියන, රසයි කියන, නිරසයි කියන, ගහ බැන ගන්න තේ එක මොකද්ද? දැන් උණු වතුරත් තේ නෙමෙයි, කිරිත් තේ නෙමෙයි, තේකොළත් තේ නෙමෙයි, සීනිත් තේ නෙමෙයි. එහෙනම් අපට තේ එකක් හම්බ වෙනවා නම් අපි හොයන්න ඕන මොකද්ද මේ තේ එක කියලා. දැන් අපිට ඒක හොයන්න වෙලාවක් නැහැ. අපි බලමු තේ එක කියලා අපට යමක් ලැබුණා නම් ලැබුණු තැන සීනි, තේකොළ, උණු වතුර, කිරි කියන මේ හතර ධර්මතාවයම වියදිලා වැය වෙලා නේද අපිට තේ එකක් ලැබිලා තියෙන්නේ? මේ කරුණු හතරම යෙදිලා නේද තේ එකක් හම්බ වෙලා තියෙන්නේ? මේ කරුණු හතර නොයේදී තේ එකක් හම්බ වෙයිද? දැන් සීනිත් තියෙනවා, තේත් තියෙනවා, කිරිත් තියෙනවා, උණු වතුර නැහැ. තේ එකක් හම්බ වෙනවද? නැහැ. උණු වතුරක් තියෙනවා, කිරිත් තියෙනවා, සීනිත් තියෙනවා, තේකොළ නැහැ. තේ එකක් හම්බ වෙනවද? නැහැ. එතකොට අපිට මේ කරුණු හතරම යෙදෙන්න ඕන අංග සම්පූර්ණව තේ එකක් අපට ලැබෙන්නේ. එතකොට දැන් හොඳට බලන්න අපට තේ එකක් ලැබුණා කියන තැන. එහෙනම් සැකයක් නැහැ, ඒකාන්තයෙන් මේ කරුණු හතරම, මේ උපකාරක ධර්මතා හතරම යෙදිලා වැය වෙලා තමයි අපට තේ එකක් අතට ලැබුණේ. එතකොට අපි තේක රසයි කියනවා නම් තේක නිරසයි කියනවා නම් අපි රසයි කියපු තැනත් නිරසයි කියපු තැනත් තියෙන්නේ මොනවද? සීනි තේකොළ කිරි උණු වතුර ටික. දැන් අපි රසයි කියලා තියෙන්නේ මොනවද? සීනි තේකොළ කිරි උණු වතුර ටිකට. හැබැයි අපි ඒ ටිකට රසයි කිව්වේ නෑ. අපි කිව්වේ තේකයි රස කියලා. නමුත් අපි තේක රසයි කියනකොට අපි බැඳිලා තියෙන්නේ, අපිට අහුවෙලා තියෙන්නේ මොනවද? සීනි තේකොළ ඉඟුරු, සීනි තේකොළ උණු වතුර, කිරි ටික තමයි අපිට අහුවෙලා තියෙන්නේ. දැන් අපි ඒවා වෙන වෙනම ඇල්ලුවේ නෑ. ඒ වුණාට තේක කියලා ගන්නකොට අරගෙන තියෙන්නේ මොනවද? අර ඒ සඳහා වැය වෙච්ච ටික. දැන් දකින්නවා කියනකොට ඇහැ නැතුව දකින්න පුළුවන්ද? රූපේ නැතුව දකින්න පුළුවන්ද? ඇහැට යමක් ගැටෙන්නේ නැතුව දකින්න පුළුවන්ද? චක්කු විඥානය නැතුව දකින්න පුළුවන්ද? බැ. එහෙනම් අපි දකින්නවා කියන තැන චක්කු විඥානය පහළ වුණා නම් ඒකත් එක්කම වේදනා සංඥා සංකාරත් එතන තියෙනවා, තේරුම් ගන්න ඕන. එතකොට අපි දකින්නවා කියන තැන යෙදිලා තියෙන මොනවද? අඩු වැඩි නැතුව ස්කන්ධ. දැන් අපි දැකීමක් කියන තැන අර තේකට සමාන කරගන්න. තේකක් අපට ලැබෙනවා කියන්නේ අර ධර්මතා හතර වැය වෙලාමයි කියලා අපිට සැකයක් නැහැ. එහෙනම් අපි දැකීම කියන මාත්‍රය, දැකීම කියන තැන අපට රූප වේදනා සංඥා සංකාර විඥාන පේන්නේ නැහැ. තේක කියන තැන කිරි උණු වතුර සීනි තේකොළ පේන්නේ නැහැ. තේක ගැනනේ අපි කතා කරන්නේ. ඒ වගේ දැකීම කියන තැන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම යෙදිලා තියෙනවා. එහේ රූපයයි දෙක රූප උපාදානස්කන්ධය, චක්කු විඥානයේ විඥාන උපාදානස්කන්ධයට, චක්කු සංපස්සයෙන් හට ගන්න වේදනා වේදනා උපාදානස්කන්ධයට, රූප සංඥා සංඥා උපාදානස්කන්ධයට, සංචේතන රූප සංචේතන සංඛාර උපාදානස්කන්ධයට. ඔන්න දැකීම කියනකොට වැය වෙලා තියෙනවා ඒ ස්කන්ධ ටික. ඔය ආයතන, ඔය ස්කන්ධ, ඔය ධාතු. ඔය ටික වැය වෙලා දැකීමක් වෙන්නේ. දැන් අපිට කවදාවත් අපි දකිනවා අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන හම්බුණාද? හම්බුන්නේ. දැන් අපි තේක බොන රස කර කර සීනි තේකොළ ඉඟුරු උණු වතුර ගැන අපි කතා කරේ නෑ. හැබැයි අපි රස කරන ಗುಣ කියන අගුණ කියන තේකේ මොනවද තියෙන්නේ? අර ටික. එහෙනම් අපි දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියනකොට කුමක් වැය වෙලාද? එබන්දක් අපිට මුණ ගැහිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය වැයලා. මේ බණ මම කියන එකක්ද? නෑ, බුදුහාමුදුරුවෝ කියපු එකක්. කොහෙද තියෙන්නේ? මදුපිණ්ඩික සූත්‍රය, මහා අත්තිපදෝම සූත්‍රය. මම මේ පෞද්ගලික අදහසක් කියනවා නෙමෙයි. මෙහෙම තියෙනවද කියලා හොයලා බලන්න. නැත්තම් මම අලුත් එකක් කිව්වා කියයි. එතකොට ඔන්න දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන අපට ලැබෙනකොට එතනට අඩු වැඩි නැතුව වැය වෙලා තියෙනවා මොනවද? පංච උපාදානස්කන්ධය. ආයතන. තව විදිහකින් කිව්වොත් ආයතන. තව විදිහකින් කිව්වොත් ධාතු. ස්කන්ධ, ධාතු, ආයතන. දැන් ස්කන්ධ, ධාතු, ආයතන කියන ටිකට තව නමක් කියන මොකද්ද? ස්කන්ධ, ධාතු, ආයතන ටිකට ධර්මයේ තව නමක් යොදනවා. දුක කියලා කියන්නේ ඔය ටිකට. දැන් අපි මේ ලෝකේ දුක කියලා කතා කරන තැනට නෙමෙයි මේ බුදුහාමුදුරු දුක කියලා තියෙන්නේ. අපි මේ ලෝකේ දුක කියලා කතා කරන තැන දුක කියන ඉගැන්වීමේ එක ඡේදයක් විතරයි. බුදුරජාණන් වහන්සේ දුක කියලා කතා කළේ මහා දාර්ශනික මතයක්, අදහසක්. උන්වහන්සේ දුක කියලා නම් කරන්නේ සංකිට්ඨේන පංචපාදානකන්දා දුක්ඛ කියන තැනින් පැහැදිලි කරන්නේ මෙන්න මේ වගේ තැනක්. එතන සත්පුද්ගල භාවයෙන් තොර යථාර්ථයක්. දැන් අපි දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන තැන මොනවද තියෙන්නේ? ස්කන්ධ. එහෙම නැත්නම් ධාතු. එහෙම නැත්නම් ආයතන. අපි දැන් පෙන්නුවා ස්කන්ධ. ඇහැ රූපේ රූප ස්කන්ධයට, වේදනා වේදනා ස්කන්ධයට, සංඥා සංඥා ස්කන්ධයට, රූප සංචේතන සංකාර ස්කන්ධයට, චක්කු විඥානේ විඥාන ස්කන්ධයට. ඒ විදිහෙන් අනිත් ටික හිතා ගන්න ඕන. ආයතන වශයෙන් ගත්තොත් චක්ක ආයතනේ රූප ආයතනේ. ඇහැට ගැටෙන අරමුණ රූප රූප ආයතනේ. එතකොට ආයතන වශයෙන් ධාතු ගත්තෙන් ගත්තොත් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. එතකොට මේ ටික දකින්න ඕන අපි අර චිත්‍රයේදී අර සත්ව ගහක් නොවන අවයව ටික දැක්කේ. පුද්ගලයෙක් නොවන මුට්ටිය, කෝට් එක, සරම, ලනු කෑලි ටික, කෝටු කෑලි ටික දැක්කේ. අන්න ඒ සමානයි. ඒහා සමානයි. දැන් ඔන්න අපි බහිමු. අපි දැන් භාවනාවේදී අපට හසු වෙන තැනට ඇස් දෙක පියාගත්ත වෙලාවේ අපිට ඔන්න සිතෙන් අදහසක් එනවා, දැනගන්නවා අම්මා. එහෙම නැත්නම් අහවලා, අහවල් තැන, අහවල් දේ කියලා දැනගැනීම තියෙනව නේද? දැන් අපි අර ඉස්සෙල්ලා කිව්වේ පුද්ගලයෙක් කියන දැනගැනීමට ඇවිල්ලා එයා මට මෙහෙම කළා, මෙහෙම කළා, ඉස්සරත් මෙහෙම කළා, දැනුත් මෙහෙම කරනවා, අනාගතෙත් මෙහෙම කරනවා කියලා හිතන. දැන් එහෙම හිතන්නේ පුද්ගලයෙක් කියන දැනගැනීමට ඇවිල්ලා. දැන් පුද්ගලයෙක් කියන දැනගැනීමට එනකොට එන්න පුළුවන්ද අර ස්කන්ධ ධාතු ආයතන වැය නොවි? එහෙනම් මන ආයතනේ, ධම්මා ආයතනේ, මනෝ විඥානේ, මනෝ ස්පර්ශයේ, වේදනා සංඥා චේතනා ටික වැය වෙලයි අපට දැනගැනීමක් වෙලා තියෙන්නේ. දැන් දැනගැනීමක් වෙන්න පුළුවන්ද වෙන විදිහකින්? බෑ. එහෙනම් දැනගැනීමක් කියලා අපට ලැබෙන්නේ අර තේක වගේ නිතරම උපමාවෙන් බලන්න ලැබෙන්නේ මෙන්න මේ ටික වැය වෙලා නේද? දැන් අපට ස්කන්ධ ධාතු ආයතන පේන්නේ අපට දැනගත්ත දැනගැනීම දැනගත්ත පුද්ගලයෙක් කියන මට්ටමින් අපට තේරෙනවා, වැටෙනවා රළුවට. දැන් මෙන්න මෙතන තියෙනවා අවස්ථා දෙකක්. දැන් හොඳට ඇස් දෙක පියාගෙන අපි බලමු ඒක අත්දැකීමෙන්. ඔන්න මම කියනවා යම් වචන ටිකක්. ඒ වචන ඇහෙනකොටම තමන්ගේ සිත තමන්ට මවල පෙන්වන්නේ මොකද්ද කියලා හොඳට බලන්න හිත දිහා. රෝස මල. දැන් බලන්න හිතෙන් මොනවද පේනවද කියලා. අරලිය මල, පිච්ච මල, නෙළුම් මල, සේපාලිකා මල. දැන් පේනවද මොනවක්ද? පේනවා. දැන් හොඳයි, ඕකේ අනිත් පැත්තක් හිතන්න. දැන් නම ඇහෙන්නේ නැහැ. හිතේ નિરાයාසයෙන් ඔය සටහන් ටික උපදිනකොට නම මතක් වෙන්නේ නැද්ද? ඔන්න ඔය සලකුණ හිතේ උපදිනකොට මහ රෝස මල, පිච්ච මල, නෙළුම් මල, සේපාලිකා මල කියන අදහසක් නම කියවෙනකොට රූපයේ පෙනෙන බවකුත්, රූපයේ පේනකොට නම සිහි වෙන බවකුත් අපට තියෙනවා. දැන් ඔන්න අපි භාවනාවේදී ඔන්න ඔය ටික තේරුම් අරගෙන නොතිබුණොත් භවය සිඳින්න බෑ. දැන් භවය කියන තැන අපි ඔන්න ඔතනින් තේරුම් අරගෙනයි භාවනාව සකස් කරගන්න ඕන. භාවනාව කරන්නේ මොකටද කියලා අදහස තේරුම් ගන්න ඕන. එතන තේරුම් ගත්තාට පස්සේ තමයි අර සමතයක බුදුගුණ භාවනාවේ හරි අවශ්‍යතාවය මොකටද කියලා දැන් ඔතන නොදැන වඩන බුදුගුණ භාවනාව මාර්ගයේ නෙමේ දාන සීල භාවනා පුණ්‍ය ප්‍රතිපදාව විතරමයි. සීල සමාධි ප්‍රඥාවට අයිතිම නැහැ. හැබැයි මෙතන දැනගෙන බුදු ගුණ වැළුවත් එයා මාර්ගයට තිවිසෙන කෙනෙක්, මාර්ගයට යන කෙනෙක්, මාර්ගයේ භාවිතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. හොඳයි, දැන් බලන්න අපි සිතින්ම මේ නෙළුම් මලක් කියලා දැනගත්තා. මේ පිච්ච මලක් කියලා දැනගත්තා. හොඳයි, ඔන්න අපි බලමු දැන් අපිට මේක මීට වඩා සියුම්. නමුත් අපි මේ මට්ටමින් ගමුකෝ. රෝස මලක් කියලා දැනගත්ත දැන අපි හිතමුකෝ දැන ගැනීම කියලා. දැන ගැනීම, දැන ගැනීම කියලා තියෙන තැන අපට පේනවද මන ආයතනයක්, ධම්ම ආයතනයක්, මනෝ විඥානයක්, මනෝ ස්පර්ශයක්, වේදනා සංඥා චේතනා? එකක්වත් පේන්නේ අපට පේන්නේ නෙළුම් මලක්, රෝස මලක්. හැබැයි දැන් ඔන්න අපට නුවණක් තියෙන්න ඕන මෙන්න මේ බඳු දැන ගැනීමකට එන්නේ නැහැ, එන්න බැහැ මෙන්න මේ ධර්මතා වැය නොකොට. මේ ධර්මතා ටික වැය වෙලාමයි මෙහෙම එකක් දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මෙතන තියෙන්නේ මොකක්ද? ස්කන්ධ ධාතු ආයතන ටික. දැන් ස්කන්ධ ධාතු ආයතන අපට පේන්නේ නේ, අපට පේනවා රෝස මලක්. දැන් අපි රෝස මලක් කියන තැනින් පටන් ගත්තොත් අර මුල අමතක කරලා මේ රෝස මලක් කියන දැනගැනීමකට ආවේ මෙන්න මේ දුක් වූ ස්කන්ධ ටික වැය වෙලයි, මේ ස්කන්ධ ටිකේ ඡායාවයි මේ දුකේ ඡායාවයි මේ කියලා මෙතන ඇත්ත බලා ගන්න බැරි වුණොත් අපි ඊළඟට මොකද කරන්නේ? ඔන්න රෝස මලට සාපේක්ෂක වෙනවා. රෝස මලට සාපේක්ෂක වෙලා කොහොම හිතුවත් වැඩක් නැහැ. දෙපළෙම මතුවෙන්නේ උපන් ආශ්‍රව වැඩෙන සංස්කාර. දැන් මේ රෝස මල කියන දැනගැනීමට ඇවිල්ලා අනේ මේ රෝස මල බුදුහාමුදුරන්ට පූජා කරගන්න නැත්තම් කියලා හිතෙන පුළුවන්. මම මේ වගේ රෝස මල් කීයක් බුදුහාමුදුරන්ට පූජා කරලා තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. දැන් මේවා හිතන වෙලාවක මිය ගියොත් එහෙම කිසිම සමාවක් නැහැ දිව්‍ය ලෝකෙ උපදින. ඒ කුසලයක් නිසි කරගත්ත බුදුහාරන් මල් පූජා කර පින්කම නිසි කර දිව්‍ය ලෝකයන්. මේ මල හොරකම් කරලා ගෙන ඇවි අත්තක් හොරෙන් කඩාගත්ත මේ මලේ, මේ මල දකිනකොට කළ හොරකමක් සිවුණු හොරකමක් සිවෙන්න පුළුවන්. මරණයේ මොහොතේ සිවුණු අපායේ යනවා, දුගතිය යනවා. දැන් සුගතිය දුගතිය යන්නේ මොනවා නිසාද? කුසල් අකුසල් නිසා. දැන් කුසල් අකුසල් උපන්නේ කුමකට සාපේක්ෂකවද? මලකට සාපේක්ෂක. මලකට. දැන් මලක් කියලා දැක්කේ මොකද්ද? මලක් කියලා දැක්කොත් කුසල් අකුසල් දෙක හැර වෙන දෙයක් උපදවන්න බෑ. ඕනනම් මේ මල අනේ අනිත්‍යයි, තව ටිකකින් මැලවෙනවා, පරවෙනවා. පුප්පම් මිලා යති යතයි ධම්මේ. ඒකාන්තයෙන් මේ මල මැලවෙනවා පරවෙනවනේ. මේ මැලවෙන මල වගේ, මැලවෙන මල වගේ කායුතතයතින් මේ කයත් විනාශ වෙනවනේ, මේ කයත් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවනේ කියලා අනිත්‍ය බවට බලන්න පුළුවන්. හැබැයි ඒ අනිත්‍ය බැලුවේ මොකද? මලක. දැන් මලක අනිත්‍ය බැලුවම මේක කුසල් දකුණාද? කුසල්. හැබැයි මේ කුසලේ ලෞකිකද ලෝකෝත්තරද? ලෞකිකයි. මේක පුඤ්ඤාභි සංඛාරයකට අයිති. මේකට නැවත සංඛාරපත්‍ය විඤ්ඤා. එතකොට මේකද අපි භාවනා වශයෙන් කරන්න ඕනේ? මේක කළොත් අපට සුගතියකට යන්න පුළුවන්, නිවනට යන්න නම් බැහැ. ඊළඟට මේ මල දිහා බලලා මේ මල ලස්සනයි, අනේ මේ වගේ මලක් මටත් නැත්තම් කොහෙන්ද හොයාගන්නේ? ඉතින් අහවල් තැන නම් ඇති. ඔන්න එහෙම හිතුවෝ ලෝභයට අනුව හිතනවා. එතකොට මේවා අකුසල්.
දැන් කුසල් අකුසල් දෙක ඇර දැන් මේ මල හොඳයි කියන්න පුළුවන් ඒක ලස්සනයි කියන නේද එක්ක යහපත් කියන්න පුළුවන් අයහපත් කියන්න පුළුවන් ලොකුයි කියන්න පුළුවන් පොඩි කියන්න පුළුවන් එතකොට නිතරම මේකේ අන්ත දෙකක් දෙපැත්තක් තියෙනවා මැද හුවෙන්නේ අපිට එතකොට දැන් ඔන්න අපට තේරෙනවා මලකට සාපේක්ෂක වුණොත් ගොඩ යන්න බෑ අපිට හොඳ පැත්ත තෝරගන්න පුළුවන් සුගතියේ පැත්ත තෝරගන්න පුළුවන් නමුත් භවගාමි ජාති ජරා මරණේ නිදිලා නැහැ භවයේ සිඳලා නැහැ එහෙනම් දැන් මම භවයේ සිඳින්නේ කොහොමද මෙතන මල සිඳින්න ඕන කොහොමද මල සිඳින්නේ දැන් මල කියලා දකින තැන යෙදිලා තියෙන්නේ මොනවද දුක්ඛ ස්කන්ධ ටික මම දැන් දුක දුක හැටියට බැලුවොත් මෙතන යෙදිලා තියෙන්නේ දුකයි මේ මලක් හැටියට පේන තැන තියෙන දුකට හේතුවයි සමුදයයි දැන් ඔන්න චතුරාර්ය සත්‍යම අතු කර ගන්න පුළුවන් මෙතන කවුරු හරි නිවන් දකින්නවා නම් මේමයි මද ඒ චතුරාර්ය සත්‍ය නුවණ පහළ වෙන්නේ නැතුව පුළුවන් ද සම්මා දිට්ඨිය උපදවන්න මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨිය එතකොට කාටවත් නිවන් දකින්න බෑ මේ සතර නුවණ උපදින්නේ නැතුව මොනතරම් සියුම් මොනතරම් අසිරිමත්දී පෙනුණත් ඒ එකක්වත් සම්මා දිට්ඨිය මාර්ගය නිවන හෝ නිවනට මගද නොවේ. එතකොට සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ සතර නුවණ. එහෙනම් අපි භාවනාවේදී සතර නුවණ කොතනද කියලා ඉස්සෙල්ලා හඳුනගන්නවා. ඊළඟට සතර නුවණ මෙන්න මේකයි කියලා හඳුනගත්ත කෙනා ඒ සතර නුවණට අනුව මෙනෙහි කිරීමම තමයි සම්මාදිට්ඨිය උපදින්න තියෙන හේතුව. ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති මේ ටික නේද දුක. මේ සැඟවිලා තියෙන ටික හෙලි කරගත්තොත් අපට හම්බ වෙන්නේ දුක් වූ ස්කන්ධ ටික. මේ ටික නේද දුක. මේ දුක දුක හැටියට නොක දැක්කොත් මේ ස්කන්ධ ටික නොබැලුවොත් හම්බ වෙන්නේ මලක් නේද මලක් කියලා ගත්ත තැන මම මගේ මගේ ආත්මේ තෘෂ්ණා දෘෂ්ටි මානෙන් මේ අරන් තියෙන්නේ මේකට කියන්න ඕන මොකද්ද දුක්ඛ සමුදය අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති මේකට කියන දුක්ඛ සමුදය කියලා ඒ මලට සාපේක්ෂක වුණොත් මොනවද උපදින්නේ කුසල කුසල සතර එහෙනම් ඒ දුක හදලා දෙන නැවත නැවත සතර හදලා දෙන දෙයට කියන්න ඕනනේ දුක කියලා. දුක සමුදය කියලා. එහෙනම් මෙතන මලක් හැටියට දැක්කොත් ගත්තොත් ඒකට කියන්න වටිනවා අයන් දුක්ක සමුදය. මේක නේද දුක්ක සමුදය. ඔන්න යාට හම්බ වෙනවා දුකයි සමුදයයි දෙක මේ දර්ශනය තුල. මං කිව්වේ හැම වලාකුලකම රිදී පාට රේඛාවක් තියෙනවා. ඔය අපිව වළක්වන්න එන අපිට බාධා කරන රාග දේශ උපදවන්න එන අරමුණම නිමිත්තම දැන් අපි උදව් කරගන්න නුවණට. එතකොට අපි දකිනවා මලක් කියන දැනගැනීමකට එනවා දැනගැනීමට එන්නේ මෙන්න මේ ස්කන්ධ ටික තියෙන තැන. අන්න අපි අර මලෙන් වෙහිලා තීච්ච ටික බලනවා මෙතන තියෙන්නේ මේ ආයතනේ මේ ස්කන්ධ මේ ධාතු ටික. මෙතන තියෙන්නේ මේ ටික. මේ ටික පේන ස්වභාවයක් විතරයි. අර අපි ඉස්සෙල්ලා රූපේ ගැන වේදනාව ගැන හොයලා හොයලා බැලුවානේ. මේ බඳු පරමාණුවක් ඇති තැනකයි මෙහෙම අදහසකුයි උපදින්නේ. මෙහෙම පේනවා. මෙහෙම අදහසක් උපදිනවා. මෙහෙම පෙනුනට තියෙන්නේ මේවා. දැන් සත්‍ය පුද්ගලයෙක් හැටියට පෙනුනට තියෙන්නේ මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ටික. එහෙම නැත්නම් පරමාණු. එහෙම නැත්නම් ධාතුව කියලා අපි බලලා පුරුදු කරගත්තානේ. ඒ වගේ මෙහෙම මලක් හැටියට පේන තැන තියෙන්නේ මේ ස්කන්ධ ටික ධාතු ආයතන ටික කියලා දුක් වූ ස්කන්ධ ටික ඇති බව දකින්න ඕන දුක්ඛ මේ දුක ඊළඟට මේ මලක් හැටියට ගත්තොත් මේක දුක දුක හැටියට නොදැක මේක යෙදුණු ධර්මතාව ටික නොදැක මේක මලක් කියන හැඟීමෙන් පවරගත්තොත් බාරගත්තොත් අභිනන්දති මේක සතුටු වුණොත් ඇති මලක් නේද කියලා සතුටු වුණොත් ඇති අභිනන්දති අභිවදති හොඳයි කිව්වොත් අජ්ජසහිතති බැස ගත්තොත් යා රූපේ නන්දි තද උපදාන ඒ උපන් සතුට උපදාන උපදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් උපායාස සම්භවන්ති ඒ මේ තත්ක කෙලස් දුක්ක් කන්ද සමුදින මෙහෙම බැලුවොත් මේ දුක මේ විදියට හට ගන්නවා නේද මොන දුක ඇති වෙන හැටි බැලුවා මෙහෙම දැක්කොත් මලක් හැටියට බාරගත්තොත් සතුටු වුණොත් නතර වෙන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් යන්නේ නේද කියලා. එහෙනම් මේකට දුක්ඛ සමුදයයි කිව යුතුයි නේද? අයන් දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසකරොත්. ඊළඟට එයා දකිනවා මෙතන දුක දුක හැටියට දැකිනකොට මේ මලක් කියලා ගන්න තැනට සාපේක්ෂික වෙන්න බෑ ඒක අපහැරෙනවා නේද? සමුදයේ දුරු වීමක් ඇත්නම් ඒ Nirodhe උපත නේද? සමුදේ දුරු වුණොත් නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් හට ගන්න තියෙන දුක නැතිව යනව නේද? නූපදිනව නේද? අන්න අයන් දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. දුක දුක හැටියට දැක්කොත් මල කියන අදහසින් බාරගන්නේ නැහැ. සමුදේ දුරු වෙනවා සමුදේ දුරු වෙනවා කියන්නේම නිරෝධේ සාත් වෙනව නේද? ඔන්න එයාට නිරෝධයේ පිළිබඳව නුවණ එනවා. Nirodhe elaba sitinnata pihita sitinnata kumakta kalayutte dan uttare tiyena Nirodhe labenne samude duruna samude duru wenne dukha dukha hetiyata dakwa ena margaye wenne mokadda sammadittiye wenne mokadda dukha dukha hetiyata nawata nawata bædiye yutui dakiye yutui anna yata දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥාන හතරවෙනි නුවණක් පහළ වුණා. එහෙනම් එයා දැන් ඔන්න අනුමාන වශයෙන් මේ පවතින දේ බෙදාගත්තා හතරකට. මෙන්න මෙහෙම දැක්කේ නැත්තම් මේ ඇත්ත දැක්කේ නැත්තම් මලක් හැටියට පේනවා. මලක් හැටියට දැක්කොත් මලට සාපේක්ෂක වෙලා මේ කුසල අකුසල කර්ම රැස් කරගන්නවා. දුක නැවත නැවත හට ගන්නවා. හැබැයි මලකට සාපේක්ෂක නොවි මල කියන දැනගැනීමක් ඇති වුණා. දැනගත්තේ මෙන්න මේ ස්කන්ධ ටික දුක් වූ ස්කන්ධ ටික ආයතන ටික ධාතුව වැය වෙලා කියලා එතන පේන ස්වභාවයට නොරැවටි පවතින යථාර්ථය ඇති සිටින් බලන්න නුවණ යොමනකොට දුක දුක හැටියට පෙනුණා. සමුදේට ඉඳ නැතුව ගියා. සමුදේ දුර වෙනකොට Nirodhe සාත් වෙනවා. Nirodhe සාත් වෙන්නේ මාර්ගයේ වැඩීමෙන් කියලා ඔන්නේ හඳුනගත්ත දැනගත්ත දේ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. හැමතිස්සම දැන් යා මෙහි කරනවා මේ දුක නේද, මේ දුක්ඛ සමුදය නේද. අයන් දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. අයන් දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. මේ දුක්ඛ නිරෝධය නේද. අයන් දුක්ඛ නිරෝධගාමී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවෙන් තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහීයන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. මෙන්න මෙහෙම මෙනෙහි කළොත් වැඩි කලක් නෙමෙයි ටික වෙලාවක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන දුරු වෙනවා. තුන් සංයෝජන දුරු වෙච්ච තැන සෝතාපන්න භාවය ලැබිලා ඇති. එතකොට දැන් ඔබට තව කල්ප ගානකට කල් දාන දෙයක් නැහැ. අද රාත්‍රියේ මේ මොහොත ප්‍රමාණවත් මේ ඇත්ත දකින්න. දැන් බලන්න සිතෙන් පේන හැම අරමුණක්ම ඔබට පුළුවන් සමත විපස්සනා දෙකට නගන්න. පුද්ගල භාවය තුළම අසුභ වශයෙන් මෛත්‍රී අරමුණක් හැටියට බලලා එහෙම සමනය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පුද්ගලයෙක් හැටියට පෙනුන තැන තියෙන දුක්ඛ සමුදය නේද? දුක්ඛ සමුදය හටගත්තේ දුක ඇත්ත නොදකපු නිසා නේද? එහෙනම් මෙතන මෙබඳු දැනගැනීමකට ආවේ මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන යෙදিলা නේද කියලා දුක දුක හැටියට දකින පැත්තට නුවණ මෙහෙවනවා නම් නැවත නැවත සමුදේ ප්‍රහාණය වෙයි නිරෝධේ සාපේ මාර්ගයේ වැඩෙනවා මෙච්චරයි කරන්න තියෙන්නේ ඉතින් මේ ටික දකිනවා නම් තේරෙනවා නම් වැටහෙනවා නම් අද ඉඳලා භාවිතා කරන්න මම කියපු නිසා නෙවෙයි තමන්ට තේරෙනවා නම් මෙහෙම ඇත්තක් තියෙනවා නේද මේ හිතේ මෙහෙම දෙයක් මතුවෙනවා නේද භාවනාවේදී එතකොට එහෙම එතනට සාපේක්ෂක වීම අර මලකට සාපේක්ෂක වුණා වගේ කුසල් අකුසල් නේද උපදින්නේ එහෙනම් ඒ බඳු දැනගැනීමක් හිතේ උපදින්නේ විවිධ දැනගැනීම් ඇති වෙන මේ ස්කන්ධ ටික වැය වෙලා නේද එහෙනම් දැන් ඒ සැඟවිලා වැහිලා මේ පේන දෙයින් වැහිලා තියෙන ඒ ධර්මතාවටික දුක් වූ ස්කන්ධ හැටියට දකිනේ ඒ ස්කන්ධයන්ගේ ලක්ෂණ ටික ඉගෙන ගන්න ඕන හොයා ගන්න ඕන මේ පොණකින් ප්‍රමාණවත් නේ අර රූපේ කියන්නේ මොකද්ද ඒ කොහොමද ඉති රූපං ඉති රූපස් සමුදේ ඉති රූපස් අත්තංග ඉති රූපස් අස්සාදෝ ඉති රූපස් ආදීනෝ ඉති රූපස් නිස්සාරං මේවා දැනගන්න ඕන තව ටිකක් දැනගෙන හොයමින් විමසමින් මෙන්න මේ විදිහින් බැලුවොත් ඒකාන්තයෙන් ඔය ජීවිතය තුල පැවිදි වෙන්න ඕනේ ඔය ගෙදර තුල ඔය සම්පත් තුල ඔය පරිසරය තුල සෝතාපන්න භාවය ලබන්න කිසිම බැරිකමක් නැහැ කිසිම අඩුවක් නැහැ කිසිම දෝෂයක් නැහැ අපට මේ ජීවිතයේ තාමත් මේ ටික කරගන්න බැරි වුණේ මෙන්න මේ බඳු තැනකට අපේ මනස තබලා අපට ධහම තෝරා ගන්න බැරි වෙච්ච නිසා අපි හැමදාම අනුන් දුන්න පැවරුමක් අපි භාවිතාවට ගත්තේ අපි අපේ දිහා බලලා කොතනින්ද පටන් ගන්න ඕන කියලා බැලුවේ නැහැ ඔන්න දැන් ඔබට සමත භාවනාව පවා විදර්ශනා භාවනාවට අදාළ එකක් කරගන්න පුළුවන් දැන් ඔබ දන්නවා භාවනා කරන්න ගියාම මේ දුකයි මේ සමුදයයි කියලා බලන්න පටන් ගත්තට ඒක බල බල ඉන්න බෑ ඇයි ඒ තරම් වේගයෙන් මේ ආශ්‍රවව දිවෙනවා දැන් ඔන්න ඔබට උමනා වෙනවා මේ වේගවත් බව සීමා කරගන්න ඇයි මේ වික්ෂිප්ත බවක මේ ඇත්ත දකින්න බෑ අන්න ඔබට ඕන වෙනවා මේක පාලනය කරගන්න අන්න පාලනය කරන්න උමනාව ඇති කෙනාට සමත දැන් අන්න පුළුවන් මම ඉස්සෙල්ලා මේ ආශ්‍රව උපදින්නේ වේගයෙන් මෙතන චතුරාර්ය සත්‍ය බලන්න තරම් මම තාම අසමත් හිත අසමාහිත නිසා මං හිත සමාහිත කරගන්න මං සමත නිමිත්තක් ඇසුරු කරනවා අන්න බුදුගුණ වේවා මෛත්‍රී වේවා අසුභ වේවා මරණ සති වේවා ආනාපාන සති වේවා උමනා වෙන්නේ එතනින් එහාට දැන් එයා කමඨහන වඩන්නේ මොකටද මෙන්න මෙතන සමාහිත කරලා මෙන්න මේ ඇත්ත මේ චතුරාර්ය සත්‍ය මෙතන දකින්න ඕන කියලා. දැන් එයා සමත වඩලා ඊළඟට මොකද කරන්න ඕන ඊළඟට මොකද කරන්න ඕන යාට ප්‍රශ්නේ නැහැ. එයා දන්නවා හිත සමාධි වෙනකොට බලන්න ඕන මොකද්ද කියන තැන දැනගෙන එයා සමතේ වඩනවා. දැන් එයාගේ මෛත්‍රී භාවනාව රණිසාසනේ භාවනාව නෙමෙයි. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං උසග්ගබරණ. නිමේ නිවනට උපකාර වෙනසයි මේ වඩන්නේ. දැන් අදත් අප වඩන භාවනාව මේ පැත්ත දන්නේ නැහැ. ඒ නිසා අපි අද වඩන්නේ අන්‍ය ශාසනයක ඉගෙන ගත් ක්‍රමයයි කියලා කිව්වොත් වැරදි නෑ. කලකිරෙන්න එපා තරහ වෙන්න එපා ඒක ඇත්ත. මෙන්න මේට උපකාර පිණිස නම් අපි සමාධිය වඩන්නේ හරි ඒක ඇත්තක් තියෙනවා. දැන් සමාධිය වඩන්න ගියාම ප්‍රශ්නයක් වෙනවා. සමාධිමත් කරන්න බෑ හිත අරමුණේ තියන්න බෑ ඇයි? අපේ පැවැත්ම අසංවරයි. සීලය අඩුයි. අන්න ඊළඟට සමාධිමත් කරගන්න හිත ඉන්ද්‍රිය සංවරය ගැන හොයන්න වෙයි. සීලය සම්පූර්ණ කරගන්න වෙයි. අන්න සීලය සම්පූර්ණ කරනකොට ඉබේම හිත සමාධි වෙනවා. සමාධිමත් වෙනකොට අර දැනගත් ඇත්ත දකිනවා. ඔන්න සම්පූර්ණයි. ඇත්ත ඇති සැටියෙන් දකිනකොට කලකිරෙනවා කලකිරෙනකොට නොඇලෙනවා නොඇලෙනකොට මිදෙනවා මිදුණු කල මිදුනේ යන නුවණ අරහත්ඵල ප්‍රතිවේක්ෂා ඥානය ලැබෙනවා අන්න එතකොට අපි උදේ පටන් ගත්ත තැන කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති කියන මේ උදාණය නගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ දක්වා යන ගමන මේ ජීවිතයේ සකසා ගන්න මේ ධර්ම දේශනාවද ඔබට උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.